වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියකින් ඇසීමට.
මහානගර කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, A1 පිළිතුර 2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉල්ලුම් කර ඇති සිසුන් සංඛ්‍යාව 323,901 වන අතර පෙනී සිටි සංඛ්‍යාව 319,284කි. A2 එම විභාගයට අදාළව මෙම දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඉදිරිපත් කරන ලද පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව තිබූ ප්‍රශ්න තුනකට සංකල්පීය වශයෙන් සමානාත්මතාවයක් පෙන්නුම් කරන ප්‍රශ්න තුනක් විභාගයට පෙර දින කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිය උපකාරක පන්තියට අදාළ WhatsApp සමාජ මාධ්‍ය සමූහය තුළ බෙදාහැර ඇති බව මෙම දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශන මගින් අනාවරණය කරගෙන ඇත. A3 මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාග වූ අතර එම පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 2024/12/31 දින ප්‍රකාශයට පත් කරමින් පහත සඳහා නියෝග නිකුත් කර ඇත. ආ විභාගයට පෙර සාකච්ඡා වූ දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට සමානකමක් පෙන්නුම් කරන ප්‍රශ්න තුන සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කරන ලද විද්වත් කමිටුව විසින් නිර්දේශිත විසඳුම් ක්‍රියාමාර්ග තුන අතරින් එකක් ක්‍රියාත්මක කිරීම. B. සිද්ධියට සම්බන්ධ චූදිතයන් වන පෙත්සමේ 13 වන වග උත්තරකරුවන IGS ප්‍රේමතිරක යන අය විසින් රුපියල් මිලියන 3ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් අංක SC/FR 291/2024 සහ SC/FR 294/227 SC/FR 294/227 යන පෙත්සම්වල පිළිවෙලින් 6 සහ 9 වග උත්තර කරු ලෙස නම් කර ඇති CM ශමින්ද කුමාර යන අය විසින් රුපියල් මිලියන 2ක් රජයේ ගාස්තු ලෙස ගෙවිය යුතු බව, මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අමතරව සිද්ධිය සම්බන්ධ විමර්ශනයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින්ද සිදු කරනු ලැබින. එම විමර්ශනය මගින් අනාවරණය කරගෙන ඇති කරුණු මත පදනම්ව විමර්ශන කමිටුව විසින් පහත සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඕනෑම ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩලයක සාමාජිකයන් අදාළ ප්‍රශ්න සකස් කිරීමේ කාර්ය දෙපාර්තමේන්තුවේ රහස්‍ය ශාඛාව තුළදී පමණක් සිදු කළ යුතු බවත්, එම කටයුතු අවසානයේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සාමාජිකයන් බැහැරවන විටදී අදාළ රහස්‍ය ලේඛන රහස්‍ය ශාඛාවෙන් පිටතට රැගෙන නොයන බවට වග බලා ගැනීම සහ රහස්‍ය ශාඛාවන් තුළට ඇතුළු වීමේදී හා ඉන් පිටතට යාමේදී සියලුම පුද්ගලයන් දැඩි පරීක්ෂාවට භාජනය කළ යුතු බව, B. ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීම හා පුහුණු කිරීම මගින් සම්පත්දායක සංචිතයක් සකස් කිරීම හා ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපනය කිරීම, මේක ඉතාමත්ම වැදගත් එකක්. C. චූදිත ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අධ්‍යක්ෂ IGS ප්‍රේමතිලක යන අය වහාම ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩලයෙන් ඉවත් කිරීම සහ ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා ඔහුගේ විනය බලධාරියා වෙත විමර්ශන තීරණය දැනුම් දීම, 26/8/2025 දිනති 491 වන ආයතන සභාව ඉදිරිපත් කළ අධ්‍යක්ෂ සැලසුම් IGS ප්‍රේමතිලක මහතා පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවේ අන්තර්ගත කරුණු මම ඉදිරිපත් කරන්න කැමැති. ගරු කතානායකතුමනි, ඒකේ සඳහන් වන අන්දමට ආයතන සංග්‍රහයේ රෝම ඉලක්කම් 2 දෙවැනි කාණ්ඩයේ වැනි 108 පරිච්ඡේදයේ 27.10 වගන්තිය සහ 31.1.2 31.1.10 සහ 31.1.2 ප්‍රකාරව IGS ප්‍රේමතිලක මහතාගේ අධ්‍යක්ෂ සැලසුම් තහනම් කිරීම සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම. ආයතන සංග්‍රහයේ දෙවනි කාණ්ඩයේ 108 පරිච්ඡේදයේ 31.11 31.11.1 වැනි වගන්තිය අනුව වැඩ තහනමකට ලක් වූ කාලය තුළ කිසිදු වැටුපක් නොගෙවිය යුතු බවත් බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැටුප් නවතා ඇත. 3. ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ 108 පරිච්ඡේදයේ 27 31.7 සහ 31.53 වගන්ති වලට අනුව රජයේ නිලධාරියෙකුට අධිකරණය විසින් චෝදනා එල්ල කර ඔහුට එරෙහිව නඩුවක් පවතින අවස්ථාවක සහ වැඩ තහනම් කිරීමට යටත් වන අවස්ථාවක මූලික පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගත යුතු අතර එබැවින් මෙම පරීක්ෂණය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ආරම්භ කර දැනට එම පරීක්ෂණය පවත්වාගෙන යයි. දී සිද්ධියට සම්බන්ධව බවට අනාවරණය වී ඇති ආනියාදෙනිය ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයා සහ ඔහුගේ බිරිඳ යන අයවලුන් තව දුරටත් එකම සේවා ස්ථානයක රාජකාරී ඉටු කිරීම වළක්වීම සඳහා ඔවුන්ගේ විනය බලධාරියා දැනුවත් කිරීම. ගරුව මන්ත්‍රීතුමා, ගරු කථානායකතුමනි, මෙම ගුරුවරුන්ගේ නම් මම ප්‍රසිද්ධ කරන්නේ ඔවුන් තාම සේවයේ ඉන්න නිසා ඔබතුමාට අවශ්‍ය නම් මම ඒක වෙනම ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේ දෙන්න තාම සේවයේ ඉන්නවා. එම ගුරුවරයා වෙත සිය රාජකාරී කාලයටම බලපැවැත්වෙන පරිදි විභාග රාජකාරී තහනමක් පැනවීම සහ ඔහුට එරෙහි විනයානුකූල කටයුතු කිරීම සඳහා ඔහුගේ විනය බලධාරියා දැනුවත් කිරීම. ඒ අනුව ගිරිඋල්ල කලාප කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද තොරතුරු ලබා ගනිමින් මේ පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදු කරමින් පවතින අතර ඔහුව වැඩ තහනමකට ලක් කර ඇත. මෙම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී. F විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න හෝ ඊට සමාන අනුමාන ප්‍රශ්න සිය WhatsApp සමූහයට මුදා හරින ලද කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ ගුරුවරයෙකු මෙන්ම ශිෂ්‍යත්ව විභාගයක් සඳහා පෞද්ගලික උපකාර පන්ති පවත්වන අයකු, ඒ පුද්ගලයාගේ නමත් ඕනනම් මම ඉදිරිපත් කරන්න, යන අය වෙත වසර 5ක විභාග තහනමක් පැනවීම සහ ඔහුට එරෙහිව විනයානුකූල කටයුතු කිරීම සඳහා ඔහුගේ විනය බලධාරියා දැනුවත් කිරීම. ඒ අනුව ඔහුට තාවකාලිකව ලබා දී තිබූ අනුයුක්තය අවසන් කර පුත්තලම කලාපයේ රාජකාරී වලට යොමු කර ඇති අතර 230B ආකෘතිය අනුව දෝෂ දර්ශනයට ලක් කර නිදහසට කරුණු විමසා තරවටු කිරීම සිදු කර ඇත. මීට අමතරව ඉදිරියේදී මෙවැනි සිද්ධීන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සැලසුම් කර ඇත. 1. දෙපාර්තමේන්තුවේ රහස් ශාඛාවන් තුළ මේවන විටත් යොදවා ඇති ආරක්ෂක විධිවිධාන තවදුරටත් තර කිරීම. 2. රහස් ශාඛාවන් වඩාත් සමීපව නිරීක්ෂණය කළ හැකි වන පරිදි අභ්‍යන්තර ආරක්ෂිත කැමරා පද්ධතිය CCTV යාවත් කාලේ අප්ග්‍රේඩ් කිරීම. 3. ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල මගින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීම වෙනුවට අර්ධ ස්වයංක්‍රීය පද්ධතියක් මගින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ ක්‍රමවේද නිර්මාණය කිරීම සහ එමගින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ කාර්යයට ඇති පුද්ගල මැදිහත් වීම අවම කිරීම. 4. විභාගවල අරමුණු හා ගැළපෙන ප්‍රමිතිගත ප්‍රශ්න මෙම ස්වයංක්‍රීය පද්ධතිය මගින් නිර්මාණය කළ හැකි තත්ත්වයක් දක්වා එම පද්ධති සංවර්ධනය කිරීම. 5. විභාග වංචා වළක්වීම ගැනීම සඳහා දැනටමත් ක්‍රියාත්මක වන විභාග අධීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධීක්ෂණයේ නියදවන වාර ගණන වැඩි කිරීම, ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එක වැඩි කිරීම. 6. විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිතා කිරීමේ අවසරය විභාග ශාලාධිපතිවරුන්ට පමණක් සීමා කිරීම. 7. විභාග මධ්‍යස්ථාන සඳහා යොදවනු ලබන නිත්‍ය කාර මණ්ඩලයට අමතරව බාහිර අධීක්ෂකීන් පූර්ණ කාලීනව විභාග මධ්‍යස්ථානවලට යෙදවීම මගින් විභාග මධ්‍යස්ථාන කාර්යයන්ගෙන් ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට ක්‍රමවේද සකස් කිරීම. ගරු කථානායකතුමනි, 4. පිළිතුර මෙම සිදුවීම හේතුවෙන් විභාගයට මුහුදු දුන් කිසිදු සිසුවෙකුට අගතියක් සිදු නොවන පරිදි මේ සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇති ආකාරයට විභාගයට පෙර සාකච්ඡා වූ ප්‍රශ්න 3 සඳහා සියලු අපේක්ෂකීන්ට නිදහස් ලකුණු ලබා දී පිළිතුරු පත්‍ර අයගීම් කටයුතු සිදු කිරීමට තීරණය කෙරුණා. 5. පිළිතුර අගතියටපත් දෙමාපියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනු කිරීම හේතුවෙන් විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබූ අතර 2024/12/31 දින එම පෙත්සම් වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලදී. ඒ අනුව එම ඇගයීම් කටයුතු 2025/1/8 දින ආරම්භ කළ අතර 2025/1/12 දින ඇගයීම් කටයුතු අවසන් කර ඇත. 6 ඉහත කොටසේම පිළිතුරු අදාළ වෙනවා. ආ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ඉතාම හොඳ මේ උත්තරයක් ලැබලා දුන්නා අගමැතිතුමනි, ස්තුතිවන්ත වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මේවා වංචා කරපු අයට, මේ වගේ වැරද්ද කරපු අයට අවශ්‍ය කරන තීන්දුව අරගෙන තිබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ 319,000 විතර විභාගේ ලියපු මේ අහිංසක දරුවෝ, එයා අය දිගටම ඉල්ලුවේ දැන් ඔබතුමාලා කරපු ඒ කමිටුවේ නිර්දේශ වලින් එකක් තෝරගන්න කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ අවශ්‍යතාවයේ මත. හැබැයි දැන් වෙලා තියෙන ප්‍රශ්නේ දැන් මේකේ 1, 2, 3 තිබුණේ ප්‍රශ්න පත්‍ර 3 ඉවත් කර ලකුණු සකස් කිරීම, නැත්නම් ප්‍රශ්න 3ට සම්පූර්ණ ලකුණු ලබා දීම, නැත්නම් විභාගේ නැවත පැවැත්වීම. මේ සියලු දෙනාම ඉල්ලීමක් කරේ වැඩි ප්‍රමාණයක් කරු අගමැතිතුමිය නැවත ඒ ප්‍රශ්න පත්‍රේ තියන්න කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. නමුත් කෙසේ වෙතත් දැන් මේ ක්‍රියාදාමය තුළ කාරණා දෙකක් සිද්ධ වෙලා තියෙනවා මේක ලියපු දරුවන්ට. එකක් තමයි මේක මේ ප්‍රශ්න 3ට උත්තර ලියපු ඇත්තරම දක්ෂ දරුවෝ ටික මේ එයා ටික ලිව්වට අර ලකුණු ටික දුන්නත් එක්ක පල්ලෑ හිටපු දරුවෝ ටික සමහරවිට මේක නොලියපු දරුවන්ට අර ලියපු දරුවන්ට වඩා ලකුණු තියෙන අවස්ථා දැන් ඇවිල්ලා තියෙනවා. ඒක එක කාරණා. දෙවෙනි කාරණේ තමයි දැන් සාමාන්‍යයෙන් මාස 3කින් සාමාන්‍යයෙන් ජනවාරි මාස වෙනකොට මේක මේ 6 වෙනි වසර පටන් ගන්නවා. දැන් ගරු අගමැතිතුමින් වෙලා තියෙන්නේ මේ දරුවන් දැන් ඔබතුමාලා කිව්වා తాවකාලිකව මේ දරුවා අනුයුක්ත කරන්න කියලා පාසල් වල. මොකද පෙබරවාරි හෙට 27 ද කොහෙ තමයි ඩේට් එක දාලා තිබුණේ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කඩයිම් ලකුණු තවම දීලා නැහැ. කඩයිම් ලකුණු දීලා නැතික මේ ප්‍රශ්නේ නිසා දැන් වෙලා තියෙන්නේ ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු නැති ළමයි ඔක්කොම ගියනලා පාසල් වලට අතුලත් කරලා තියෙනවා. සමහර පාසල් මම දන්නවා ඒ පාසල් වල පුටු නැහැ. ඉඳ ගන්න තැනක් නැහැ, ඩෙස්ක් නැහැ. හැබැයි කරු කතානායකතුමා අර ඔක්කොම ගියනලා දැන් අරකට පිරෙව්වා. දැන් වෙලා තියෙන්නේ කඩේම් ලකුණු දැන් අදත් අපි චෙක් කරා උදේ තවම පාසල් වල කඩේම් ලකුණු දීලා නැහැ. ඒ නිසා දැන් ජනවාරි මාසේ පටන් ගන්නවා සාමාන්‍යයෙන් 6 වෙනි වසර. දැන් පෙබරවාරි මාසේ 27 අද 27-28 වෙනකොට තවමත් මේක පටන් ගන්න දෙත් තත්වයක් තියෙන. මම ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලන්නේ කරුණා කළා. මොකද මේක ඇත්තරම ගන්න දිවිච්ච පියවර ඔබතුමිය ගත්තේ නැති එකේ ප්‍රශ්නයක් තිබුණා. ඔබතුමිය කමිටුවක්වත් කළා ඒකේ තීරණය දුන්න එක නෙමෙයි කරන්න තිබුණේ. ඇත්තටම තීන්දුවක් කරන් ගියෝනා රයිට් මේක කරන්න දැන් වහම තියන්නේ කියලා. ඒක කරේ ඔබතුමිය ආපු ගමන් ඒක සිද්ධ වුණේ. ඒක නිසා ඒකට අත ගන්න එක පාර බය වෙන්නේ නැති. නමුත් කෙසේ වෙතත් මේ සිද්ධිය තුළ දැනට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දරුවෝ පිරලා ඉන්නවා පාසල් වල. ඩෙස් නෑ, පුටු නෑ. මොකද මේ කඩේම් ලකුණු කට් ඔෆ් මාර්ගය දීලා නැති නිසා. ඒ නිසා කරුණා කරලා මේ සම්බන්ධ ඔබතුමිය වහාම ක්‍රියාමාර්ගයක් ගන්නවද නැද්ද කියන එක ගැන මට ප්‍රකාශ කරන්න පුළුවන් නම් හොඳයි.
ගරු කථානායකතුමනි, එතන නිවැරදි කරන්න ඕනේ කාරණා කිහිපයක්. එකක්, වැඩිපුර ඉල්ලීම තිබ්බේ විභාගය නැවත තියන්න නෙවෙයි. උසාවියට ගියේ ඒක ඉල්ලපු දරුවන්ගේ දෙමව්පියන් පිරිසක්. නමුත් අපිට බහුතරයක් ඉල්ලුම් කළා තිබ්බේ විභාගය නැවත තියන්න එපා කියලා. ඒගොල්ලෝ නඩු කිව්වේ නැති නිසා ඒගොල්ලොන්ගේ හඬ මේ විදියට මතුන්නේ. මෙතන තවත් සැලකීමට ගන්න ඕන කාරණයක් තමයි මේ විභාගයට දෙමළ මාධ්‍යනොත් සිසුන් ඉදිරිපත් වෙනවා. දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ කිසිසේත්ම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. විභාගයේ අපි නැවත වතාවක් තිබ්බනම් ඒ දෙමළ මාධ්‍ය ශිෂ්‍යයන්ටත් නැවත වතාවක් මේ විභාගය කරන්න සිද්ධ වෙනවා. මේ සියල්ලම අපි සලකා බලා අපේ ඒ නිසාම තමයි අපි අර විශේෂඥ කමිටුවක් පත් කරේ. මේකේ සියලුම පැති සලකා බලන්න. විද්‍යා කියන්නේ ඇසෙස්මන්ට් පැත්තෙන් ගන්න පුළුවන් හොඳම තීරණේ, දරුවන්ගේ මානසික සෞඛ්‍ය පැත්තෙන් ගන්න පුළුවන් හොඳම තීරණේ මේ දෙක තමයි අපිට වැඩියෙන්ම වැදගත් උනේ ගරු කථානායකතුමනි. ඔබ දන්නවා පහේ ශිෂ්‍යත්වය නිසා දරුවන් සහ දෙමව්පියන් විඳින දුක. ඒක පළවෙනි වසරේ ඉඳන් පටන් ගන්න ස්ට්‍රෙස් එකක්. අපිට කිසිසේත්ම ඕනුන්නේ මේ ස්ට්‍රෙස් එක වැඩි කරන්න. ඒ නිසා තමයි අපි මේ විශේෂඥ කමිටුවට චයිල්ඩ් සයිකෝලොජිස්ට්ලා පත් කරේ. ඒ නිසා තමයි ඒගොල්ලොන්ගේ නිර්දේශ අනුව තමයි ළමයන්ටත් ස්ට්‍රෙස් එකක් නොවන ඔවුන්ගේ ප්‍රතිඵලවලට අගතියක් නොවන විදිහේ තීන්දුවක් ඒ කමිටුවෙන් නිර්දේශ කරා කියලා මම මට විශ්වාසයි. ගරු කතානායකතුමනි, මම මේකට අතගහන්න කිසිසේත්ම බය වුණේ නැහැ. මගේ කාලේ සිද්ධ වුණ ප්‍රශ්නයක් නොවුණට මම වැඩ බාර ගත්ත ගමන් මේක මතුනේ. මම බය වුණේ නැහැ. මම ඒ කමිටුව පත් කරේ මගේ වගකීම අතාරින්න නෙවෙයි. නමුත් විභාග දෙපාර්තමේන්තුවේ වැඩකට ඇමතිවරයාට කෙලින්ම මැදිහත් වෙලා කරන්න ඕනේ මොකද්ද කියලා කියන්න බෑ. ඒක එහෙම කරන්න ගියොත් ඇමතිවරයා මේ විභාග තියන්නේ කොහොමද කියලා එහෙම සංස්කෘතියක් කලින් තියෙන්නේ නැති එහෙම දෙයක් කලින් එහෙම කලින් සිද්ධ වුණාට ඒ විදියට කලින් වතාවල් වල සිද්ධ වුණාට ඒක කරන්න අපි සූදානම් නැහැ. විභාග දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය අපි පවත්වාගෙන යන්න ඕනේ. එතුමා ඒ පැත්තෙම හිටියා නම් හොඳයි. ගරු කතානායකතුමනි, මේ පැත්තට නම් එන්න එපා, වැරදිලාවත්. ඒක මම හිතන්නේ තරේ කියා සිටිනවා. කොහොම වුණත් මම කියාගෙන ආවේ ඒ විභාග දෙපාර්තමේන්තුවට ඇමතිවරයාට එහෙම අත ගහන්න බෑ. ඒ නිසා තමයි කමිටුවේ නිර්දේශ අනුව විභාග දෙපාර්තමේන්තුවට තීරණ ගන්න අපි ඉඩ දුන්නේ. ඒක තමයි. අනිත් එක කඩේම් ලකුණු දැන් ඉදිරිපත් අපි මේ සියලු දේ පරක්කුනේ ගරු කතානායකතුමනි, විභාග දෙපාර්තමේන්තුවේ වැරද්දක් නිසා නෙවෙයි, නඩුව නිසා. නඩුව ඉවර වෙනකන් අපිට කිසි දෙයක් අපිට අදුමතරමේ අධහන නියෝගයක් ආවා ඒක පේපර් මාකින් නවත්වන්න කියලා. ඉතින් නඩු තීන්දුව ආවෙන් පස්සේ තමයි අපිට මේ සියල්ලම කරන්න සිද්ධ වුණේ. ඒ අනුව කඩින් ලකුණු අපි දාලා තියෙන එක බොහොම ඉක්මනට ඒක ඉවර වෙනවා. ඒ ප්‍රශ්නේ අපි පුළුවන් ඉක්මනින් නිරාකරණය කරා ගරු කතානායකතුමනි.
ඔබට මේක උත්තරේ හොඳයි. නමුත් මම විශ්වාස කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වෙනතුරු වැඩේ උනේ නැහැ කියන එකයි මගේ තියෙන්නේ. රයිට්. කමන්නේ. දෙවන කාරණේ මම විශේෂයෙන්ම ඔබතුමියගේ උසස් අධ්‍යාපනය ගැන අහන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ඔබතුමිය සේවය කරපු විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති පත් කිරීමේදී
ගරු මන්ත්‍රීතුමා, මේ පහේ 34ට අදාළ ප්‍රශ්න අහන්නකෝ.
ඔව්. නෑ, ඒකට එතුමියගේ ප්‍රශ්න නැත්නම් ප්‍රශ්න නෑ. ගැටලුවක් නෑ. අපි අහනවා එහෙනම් සමහරව. ඒකත් නවත්තරනද නෙපාගතමයි උතුම්. හරි. ඒ ආසාව නෙමෙයි මේක ප්‍රශ්නයක්. ආසාව මොකද්ද කියලා මම කියන්නම්.
ස්ථාව.
ඔව්, ඔයාලා හැම වෙලේම ගරු කතානායකතුමා බලන්න.
නෑ ගරු.
දැන් මේ හැම වෙලේම මම කතා කරපුවාම පුදුම අමාරුවක් තියෙන්නේ.
නෑ ගරු මන්ත්‍රීතුමා.
මේ පුදුම ප්‍රශ්නයක්. ඊගොස් තියෙන්නේ මට නෙමෙයි ඔයාලට.
ගරු මන්ත්‍රීතුමා ස්ථාවර නියුව හරියට කියවන්නකෝ.
නෑ මම කියවනවා, කියවලා තියෙනවා. අපි සාමාන්‍ය ගරු කතානායකතුමා අමතුමා කැමතිනම්
ඔබතුමිය
අහන්න කිව්වා. අහන්න කිව්වා ඒකයි. හරි, ගෙතුමේ අකමැති නම් මම වෙන ප්‍රශ්නයක් අහන්නම්. නමුත් ගෙතුමේ ආ කිව්වා. ඒ අකමැතිමේ කැමති බාන්නු ඉතින් ඒ තරම්. හරි, ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ මේ එක එකව කියනවනේ. හරි, රයිට්. දැන් දෙවෙනි ප්‍රශ්නේ, දැන් ඔබතුමිය විවෘත විශ්වවිද්‍යාලේ වැඩ කරන කාලේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කාලේ ඔබතුමියට මතක ඇති නෑ. හරි, අකමැතිතුමා. ඔව්.
ගරු නෙමෙයි.
හරි, රයිට්. සමාවෙන්. හරි, ඊට කලින් කරපු ප්‍රශ්නකදී ඔබතුමිය දන්නවා උපකොලපති පත් කිරීමේදී ඇති වුණ ප්‍රශ්නකදී ඔබතුමිය විශාල වශයෙන් මැදිහත් වුණා. මැදිහත් වෙලා ඒකට සාධාරණ ඉස්ස කරන්න කටයුතු කරා. ඒ කියන්නේ විශේෂයෙන්ම පත් කළා තිබිච්ච, නම් කළා තිබිච්ච, පාලක සභාවෙන් නම් කළා තිබිච්ච කාරණා තුන් දෙනා වෙනුවට වෙන එක්කෙනෙක් පත් කිරීමේදී ඔබතුමියලා විශාල සටනක් කරායේ සම්බන්ධව. මට මතක හැටියට. වැරදි නම් නිවැරදි කියන්න පුළුවන්. හැබැයි දැන් වෙලා තියෙන්නේ ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කරනකොට ඔබතුමියලා විරුද්ධ වුණා ඒ කාරණයට. දැන් ඔබතුමියගේ ආණ්ඩුව යටතේ පාලක සභාවක් විසින් පත් කළ තිබෙන, යෝජනා කළ තිබෙන, ඔබතුමිය එන්න කලින් ඒක යෝජනා කරන්නේ විශේෂයෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ උපකොලපති තනතුරට මහාචාර්ය ගිනිගද්දර, ආචාර්ය රාජපක්ෂ හා මහාචාර්ය ප්‍රවසි විජයවර්ධන යන මහත්තුරුන්ගේ නම් යෝජනා කළ තිබුණා. නමුත් දැන් මේ නම් තුන යෝජනා කළ තියෙනකොට මේක මේ ආණ්ඩුව එන්න කලින් පාලක සභාව හදලා තිබුණේ ඒකෙන් යෝජනා කළේ උපු කාරණයක්. හැබැයි මොකද දැන් වෙලා තියෙන්නේ ඒ නම් තුන ආපහු යවලා පාලක සභාවක් නැවතපත් කරලා ඒ පාලක සභාවට ආපහු කියනවා ගරු කතානායකතුමනි, ආපහු නම් තුනක් එවන්න කියලා. මේක මේ පාලක සභාවල දේශපාලන එන්ජයන්ට නෙමෙයි ඉන්නේ, අනිවාර්යෙන් බොහොම උගත් බුද්ධිමත් අය. නමුත් දැන් ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. ඊළඟට දැන් අග්නිදික විශ්වවිද්‍යාලය ඔය වගේම තත්ත්වයක් ඇති වෙනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලය. මේ වගේම තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි, මේ කාරණය සම්බන්ධව ඇත්තටම මේක ඉතාම වැරදි සහගත කාරණයක්. මොකද ඒ දේශපාලන ක්‍රමවේදය ඉවත් කරන්න තමයි ඔබතුමේ ලපත් කරලා තියෙන්නේ. ඒ නිසා පරණ ක්‍රමය අරන් යන්න නෙවෙයි. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලන්න කැමතියි මේ ක්‍රියාදාමය තුළ ඇත්ත වශයෙන් නැවත පාලක සභාපත් කළා ඒවතුලින් ආපහු නැවත ඔබතුමීලාගේ කට්ටියපත් කළා දින මම පෙන්නන්නම් කවුරු කවුරුද වැඩ කළා දින කට්ටිය කියලා. එයා වැඩ කරපු අය ඔක්කොම ඔබතුමල දාලා තියෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං ඉල්ලන්නේ ඇයි මේ පරණ ක්‍රියාදාමය තුළ පාලක සභාවක විසින් නම් කළා යවපු අය තෝරගන්නේ නැතුව මේ අයව ඉවත් කරන්න නැත්තම් ඒ වෙනුවට තවත් නම් යෝජනා කරලා මේ ක්‍රියාදාමය ආපහු නැවත පටන් ගත්තේ මොකද හේතුව? මේක ඉතාම අසාධාරණයි. එනිසා ආණ්ඩුවක් පත්තුනයි කියලා ඊට කලින් මාස කිහිපයකට කලින් දුන්න තීන්දුවක් නැති කරන්න යන එක වැරදි කියන කාරණේ මම මේ කියන්නේ. මේක දැන් එක විශ්වවිද්‍යාලයක නෙමෙයි. ඔබතුමාලා දන්නවා රුහුණු විශ්වවිද්‍යාල උපකුලපති ජේස සමාචාර්ය සුජීව අමරරත්න අමරසේන මහත්තයා එම තනතුරින් අයින් කෙරුවා. ඊළඟට දැන් රජරට යුනිවර්සිටි එකේ මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. නැගෙනහිර යුනිවර්සිටි එකේ මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. අග්නිදිග යුනිවර්සිටි එකේ ඇති වෙලා තියෙනවා. ඒක වෙන වෙන ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඒකට මම කතා කරන්නේ. නමුත් මම කියන්නේ සමස්යක් විදියට මේ නැවත පාලක සභාපත් කළා ඒ වගේ ආපහු නැවත නිර්දේශ ගැනීම මම හිතන්නේ විශාල ප්‍රශ්නයක්. මොකද හේතුව සාමාන්‍යයෙන් මාස 6කට කලින් තමයි මේ ප්‍රොසෙස් එක පටන් ගන්න. ඉතින් මේක සම්පූර්ණ වැරදි කාරණයක් විදිහට පත් වෙනවා. මොකද ඒතකොට ඉන්න අය සමාජලට විශ්වාසම යන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් ඇතිලා තියෙන නිසා මේක අසාධාරණයි කියන කාරණේ තමයි මම මතු කරන්නේ. ඔබතුමීගෙන් අහන්න කැමති මේ සම්බන්ධව ඔබතුමී ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා.
අරු කතානායකතුමනි, රජරට විශ්වවිද්‍යාලය එකක් මම මෙතුමා නීතිඥවරයෙක් හැටියට මම මේක මතක් කරන එක මන්ද කළ යුතු දෙයක්ද කියලා මට මතක් කරන්න ඕනේ. විශ්වවිද්‍යාල පනත යටතේ UGC එක යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන් එකට තමයි කවුන්සිල් එකෙන් නම් එවන්නේ. එතකොට යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන් එක තමයි ඒ නිර්දේශය ජනාධිපතිට ඉදිරිපත් කරන්නේ. අමාත්‍යවරයාගේ මැදිහත් වීමක් ඒ ක්‍රියාවලියට කිසිසේත්ම නැහැ. උපකුලපති පත් කරන්නේ ජනාධිපති, නම් යවන්නේ UGC එක. එතකොට ඔය නම් කරපු විශ්වවිද්‍යාල තුනේම රජරට, අග්නිදිග සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආපු ඒ යෝජනා UGC එක විශ්ලේෂණයකින් පසුව ඒක ප්‍රතික්ෂේප කරා කියලා මට දැනුම් දුන්නා. ඒක එතන යම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ මාකින්ග් ස්කීම් එක උන්ට පිළිගන්න බැහැ කියන එක UGC එකෙන් දැනුම් දීලා ගරු ජනාධිපතිතුමාට දැනුම් දීලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය උන් නැවත වතාවක් ඇඩ්වර්ටයිස් කළා, රිකෝල් කළා, ඇඩ්වර්ටයිස් කළා, නැවත පටන් ගන්නවා කියන එක තමයි UGC එක දැනුම් දුන්නේ. ඒ මාකින්ග් ස්කීම් වල උන්ට තිබ්බ යම් ප්‍රශ්නයක්. ඒකත් එක්ක තමයි අපිට UGC එක එක නැවත ඇඩ්වර්ටයිස් කරේ. එතකොට ඒ මහාචාර්යවරුන්ට නැවත වතාවක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. එතකොට ඒ කාලය ඇතුළත, ඒක මාස 3-4ක කාලය ඇතුළත ඒ කවුන්සිල් අපි නැවත පත් කර බව හරි. ඒක හරි. ඒක සිද්ධ වුණා. නමුත් ඒකයි මේ විශ්ව උපකුලපතිවරුන් පත් කිරීමයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. රුහුණු විශ්වවිද්‍යාලයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. රුහුණු විශ්වවිද්‍යාලයේ සිද්ධ වුණේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උද්ගත වුණා. ශිෂ්‍යයනුත් ස්ට්‍රයික් කරා, අනාධ්‍යන කාර්ය මණ්ඩලයේ ස්ට්‍රයික් කරා, අධ්‍යන ඇකඩමික්ස්ලත් ස්ට්‍රයික් කරලා විශ්ව උපකුලපතිවරුට වරයට ඇතුල් වෙන්න බැරි තත්ත්වයක් තියපිට. සහ මෙතන නඩුවකුත් යන නිසා මම ඒක ගැන වැඩි විස්තර කියන්න කැමති නැහැ. නමුත් ඒ තත්ත්වය මට අමාත්‍යවරිය හැටියට මට පනතෙන් පැවරිලා තියෙන බලතල පාවිච්චි කළා තමයි කොම්පිටන්ට් ඇතොරිටි කෙනෙක් පත් කරේ. බොහොම ස්තුතියි ගරු කතානායකතුමා.
ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා, බලශක්ති අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්න අසනවා කතානායකතුමනි.
කතානායකතුමනි, බලශක්ති අමාත්‍යතුමා වෙනුවෙන් මට උත්තරේ කියවන්න පුළුවන් ඕනේ නම් නැත්නම් මම දන්නවා ඔබතුමත් එක්ක එතුමා කතා බහ කරගත්තා, ඉන්න දවසක උත්තරේ දෙන්නම් කියලා. හොඳයි. ඔව් කතානායකතුමනි, බලශක්ති අමාත්‍යතුමා ඉන්න වෙලාවක මේ පිළිතුරු ලබා දෙන්න. සතිය. හොඳයි.
ගරු නලින් බණ්ඩාර ජයමා මහතා, පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, පරිසර අමාත්‍යතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ප්‍රශ්න අංක A1 2015 වර්ෂයේ ඉඳලා අලිවැට ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය එක් එක් වර්ෂයේ 90 ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි 2015 ඉඳලා 24 දක්වා ටිකක් විස්තරයක් තියෙන නිසා මම සංක්ෂිප්තව කියන්නම් මම සභාගත කරනවා විදුලි වැට ඉදිකිරීමේ වියදම 2015 ඉඳලා 2019 දක්වා රුපියල් මිලියන 756.77ක් 2020-24 කාලයේදී විදුලි වැට ඉදිකිරීමේ වියදම රුපියල් මිලියන 150.15ක් ඒ වගේම විදුලි වැට නඩත්තු කිරීම සඳහා 2015-2019 සඳහා රුපියල් මිලියන 178.02ක් වියදම් කරලා තියෙනවා 2020-24 කාලයට විදුලි වැට නඩත්තු වියදම රුපියල් මිලියන 51.76ක වියදමක් දරලා තියෙනවා ප්‍රශ්න අංක A2 අලිමිනිස් ගැටුම හේතුවෙන් ඉහත කාල සීමාවදී මියගිය වනාලි සංඛ්‍යාව උද්ගලයින් සංඛ්‍යාව සහ සිදු වූ දේපළ හානි සංඛ්‍යාව එක් එක් වර්ෂයේ 90 විස්තරය සභාගත කරනවා ගරු කතානායකතුමනි මම සංක්ෂිප්තයක් හැටියට ඉදිරිපත් කරන්නම් වර්ෂ 2015-2019 අතර කාලයේදී අලි මරණ සිදුවලා තිනෝ 1466ක් 2020-2024 කාලයේදී අලි මරණ 2018ක් 2025 ජනවාරි මාසය තුල ජනවාරි 31 දක්වා අලි මරණ 43ක් සිදුවලා තියෙනවා 2015-2019 දක්වා මිනිස් මරණ 456ක් සිදුවලා තියෙනවා 2020-2024 දක්වා මිනිස් මරණ 739ක් සිදුවලා තියෙනවා මේ අවුරුද්දේ ජනවාරි මාසයේ දක්වා ජනවාරි 31 දක්වා මිනිස් මරණ 3ක් සිදුවලා තියෙනවා සිදු වූ දේපළ හානි සංඛ්‍යාව 2015-2019 දක්වා 7744යි 2020-2024 දක්වා 13724ක් හැටියට සිදු වෙලා තියෙනවා මේ අවුරුද්දේ ජනවාරි මාසයේ තුල සිදු වූ දේපළ හානි සංඛ්‍යාව වාර්තා වී නැහැ ඒක දිස්ත්‍රික් වන්දි කමිටු වගේ දේපළ හානි වලට අදාළව ගෙවීම් සිදු කරන බැවින් එමතරු ලබා ගැනීමේදී ප්‍රමාදයක් ඇතිවේ නිසා 2025-31 දින වන විට මේ සම්බන්ධව ලැබිය යුතු තොරතුරු ලැබී නැහැ මේ දක්වා ප්‍රශ්න අංක 3 නැත ප්‍රශ්න අංක 4 අලිමිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග රාශියක් තියෙනවා ගරු කතානායකතුමනි එකෙන් විස්තරයක් ටිකක් වැඩි විස්තරයක් ඉදිරිපත් කරන එක සභාගත කරනවා වනාලි විසින් සිදු කරන වගාහානි දේපළ හානි අවම කරගන්න අපි විදුලි වැට ඉදිකිරීමේ කටයුතු සිදු කරනවා 2024 වර්ෂයේ ඉදිකිරීම ආරම්භ කර විදුලි වැට ඉදිකිරීමේ කටයුතු මේ වන විට කිලෝමීටර 5612ක් ඉදි කරලා තියෙනවා ඒ වගේම විදුලි වැට ආරක්ෂා කර ගැනීම කටයුතු සඳහා මැදිහත් වෙනවා ඒ සඳහා සිවිල් ආරක්ෂක බටයින් 4005ක් යොදවලා තියෙනවා ඒ වගේම වනාලි හානි බහුලව සිදුවන ස්ථානවල අලි පරවා හැරීම සඳහා මුරපොළවල් ස්ථාපිත කරලා සිවිල් ආරක්ෂක බටයින් 737ක් යොදවලා තියෙනවා මේ ආකාරයට මේ වනාහලි මිනිස් ගැටුම් ඇති කිරීම වැළැක්වීම සඳහා පැතුරුණු ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා වනාලි සංචරණ රටාවන් හඳුනා ගැනීම සඳහා GPS කරපටි යොදවා විද්‍යාත්මක පර්යේෂණ සිදු කරලා ඒ දත්ත පාවිච්චි කරගෙන පර්යේෂණ කටයුතු යෙදিলা අලුත් මොනවද අපට අත්හදා බලන්න පුළුවන් ක්‍රම සම්බන්ධයෙන් මැදිහත් වෙනවා ඒ විදිහට පුළුල් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිනවා මේ ගැටුම නැති කරන්න ප්‍රශ්න අංක අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා අමතුමාට බොහොම විස්තරාත්මකව සංඛ්‍යාලේඛන සහිතව මේ ප්‍රශ්නට උත්තර ලබා දීම සම්බන්ධව. ඇත්තටම මේ උත්තරේ දුන්නාම මමත් ෂොක් වුණා. මම හිතන්නේ මේ සංඛ්‍යාලේඛන දෙහා බලපුවාම අමතුමත් බලන්න ඇති, පුදු වෙන්න ඇති. ගරු අමතුමියත් ඉන්නවා. මේ අවුරුදු 10ට අලි 3519ක් මම මේ ඔබතුමා කියපු සංඛ්‍යාලේඛන එකතු කරපුවාම මැරිලා තියෙනවා. මිනිස්සු මැරිලා තියෙනවා 1198ක්. මෙයා මේ මං හිතන්නේ අපිට මේ මිල කරන්න බෑ. නමුත් දැන් සාමාන්‍ය අලියෙකුගේ මරණයකදී ගරු එමුතුමා රුපියල් ලක්ෂ 10ක් විතර කොස්ට් වෙනවා දෙපාර්තමේන්තුවට. ඒ කියන්නේ මිලියන 3519 මේ අවුරුදු 10දී වියදම් වෙලා තියෙනවා දෙපාර්තමේන්තුවට. ඒ වගේම පුද්ගල මරණත් අපිට මිල කරන්න බෑ. හැබැයි 1198ක් මැරෙනවා කියන්නේ වන්දිම ගෙවලා තියෙනවා මිලියනේ ගානේ මං දන්න විදිහට මිලියන 1198ක්. ඒතර මේක බරපතල තත්ත්වයක්. අගමැතිතුමිය මම මේකෙදී අවුරුදු 76ට සාප කරන මොකුත් නෙමෙයි. මම කියන්නේ අපි එකතු වෙලා මේක විසඳන වැඩපිළිවෙළක් සඳහා දැඩි අවධානය යොමු කිරීම ඉතාම වැදගත් කියන කාරණේ. විශේෂයෙන්ම ඔබතුමා පොඩ්ඩක් අවධානය යොමු කරන්න, විශේෂයෙන් මේ 2023ට සාපේක්ෂව 2024 අලි මරණ 100ක් අඩු වෙලා තියෙනවා. පුද්ගල මරණ 29ක් අඩු වෙලා තියෙනවා. දැන් මම මේකෙදී හොයලා බලපුවාම ඒකට හේතු වෙලා තියෙන්නේ මේක මේ දෙපාර්තමේන්තුව විසින් මේක මැනේජ් කරලා තියෙනවා යම් මට්ටමකට. එතකොට මේක දෙපාර්තමේන්තුව දැන් නොයේ කාණ්ඩු ආපුවාම කට්ටිය අලි වැට ගහනවා, සමහරව අලි අගල් කපනවා, සමහරව එක එක යෝජනා එක එක ප්‍රොපෝසල් එනවා අමතුමා. ඔව් ඔව් ඔව්. හැබැයි නරි ප්‍රශ්නේ විසඳලා නැහැ තාම. වඳුරු ප්‍රශ්න ඊළඟ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ගරු අමතුතුමා, දැන් ඔබතුමාට මේක මැනේජ් කරන්න දෙපාර්තමේන්තුවක් තියෙනවා. හැබැයි දෙපාර්තමේන්තුවට තමයි අත්දැකීම් වැඩිම. ආණ්ඩුවක් කාපම ඔබතුමාලගේ උගත්තු යත්තා එක එක යෝජනා වන්න පුළුවන්, තව අය වන්න පුළුවන්. සෑ වැදගත්ම දේ මේ දෙපාර්තමේන්තුවේ අය එක්ක එකතු වෙලා මේක කොහොමද මැනේජ් කරන්නේ කියන එක බලන්න. ඒකට ඔබතුමාට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි නිලධාරීන්, එහෙම නැත්නම් නිලධාරීන් සහ සේවක හිගය. එතකොට මම දැක්කා අය වැයනුත් මේ සම්බන්ධව අවධානය යොමු කරලා තියෙනවා. අමතුමත් මේ ගැන කතා කරා ලාල්කාන්ත ඇමතුමා. මොකද මේ සේවක හිගේ විතරක් ප්‍රමාණවත් නෑ, විසඳුවට මේ සේවකව වැඩ කරනවද කියලා බලන්නත් ඕන. මේකට අනිත් ආයතනවල සහයෝගය ඔබතුමාට අවශ්‍යයි. ග්‍රාම නිලධාරීවරයා ඉන්නවා, කුපනිසය ඉන්නවා, සංවර්ධන නිලධාරියා ඉන්නවා, තව නොයෙක් නිලධාරීන් ඉන්නවා. එතකොට මේ අය ලව්වා ඔබතුමා සේවකයෝ ටික යොදවලා ඒ අය වැඩ කරනවද කියලා බැලුවොත් මම දන්නේ මේක මැනේජ් කරන්න. මොකද අලි විදුලි වැට හරියට කළමනාකරණය කරන්න නිලධාරී යදෙව්වොත් එහෙම මේක ගොඩක් දුරට තව අඩු කරගන්න පුළුවන් කියන එක තමයි දෙපාර්තමේන්තුවේ පැත්තෙන් අපි දැක්ක දේ. ඒක 2024 යම් මට්ටමකට කරලා තිබුණා. සිවිල් ආරක්ෂක යෝදවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක මේ බරපතල තත්ත්වය අලි 3500ක් අවුරුදු 10ක මැරෙනවා කියන්නේ ඇවරේජ් 350ක් මැරලා තියෙනවා එක අවුරුද්දකට. ඒ නිසා ගරු අමතුමනි, මේ සඳහා මේ නිලධාරීන් වැඩි කිරීමටත් ඒ නිලධාරීන්ගේ සේවය පිළිබඳව සොයා බැලීමට, එහෙම නැත්නම් ඒ සේවාව හරියට වෙනවද කියන එක බලන්නත් ඔබතුමා කඩිනම් වැඩපිළිවෙලක් යොදලා තියෙනවද?
ඔව් ගරු මන්ත්‍රීතුමා, අපි මේ අයවැයනුත් ඒ සඳහා මුදල් ප්‍රතිපාතන වැඩිපුර යොදලා තියෙනවා. ඒ වගේම අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළව මොනවද තියෙන කොයිතරම් සේවක ප්‍රමාණයක් හිඟද, මොනවද තියෙන අඩුපාඩු කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.
ඔව් අමතිතුමනි, දැන් මෙතන මේ ප්‍රශ්නේ වැටකන්නේ ජනතාව සහ අලින්නේ. එතකොට විශේෂයෙන් මේ අලි වැට, ඒ වගේම අපි දන්නවා ස්ප්‍රින්ග් ගේට් තියෙනවා. මේ අලි ගැවසෙන ගම්මානවල ජනතාවගේ දැනුවත්භාවය තමයි මෙතන අනිත් ඉතාම වැදගත් කාරණය මම හොයලා බලපුවා. මොකද ජනතාවගේ සහ ජනතාවගේ චර්යාවන් එක්ක මේ අලින් එක්ක ගැටෙන ඒවා බද්ධ වෙනවා. දැන් පවුලක 5 දෙනෙක් හිටියොත් 5 දෙනාගේ චර්යාවන් 5ක්. පාසල් දරුවෝ සමාජයේ යන එන ගැවසෙන එක විදියක්, මව ගැවසෙන එක විදියක්, පුරුෂයා ගැවසෙන එක තව විදියක්. එතකොට වැදගත් වෙන්නේ මේ රූපවාහිනිය වල ටීවී වලට වඩා එහා ගිහිල්ලා මේ චර්යාවන් එක්ක මේ අලි ගැටුමට එහෙම නැත්නම් අලින් එක මේ තියෙන ගනුදෙනුව පිළිබඳව දැනුවත් කිරීම පවුලක් විදිහට වටත් වඩා පවුලට පල්ලෙහාට කියලා පුද්ගලයෝ විදිහට පවුලේ පස් දෙනෙක් ඉන්නවා නම් පස් දෙනාට චර්යාවන් පහක් පස් දෙනාට දැනුවත් කිරීම පහක් සිදු වෙනවා. එතකොට ඔබතුමාලා මේ විදිහට මේ ඉන්න නිලධාරීන් කාර්ය මණ්ඩලය තවත් කණ්ඩායම යොදාගෙන මේ ජනතාව දැනුවත් කිරීම විශේෂයෙන්ම මේ අලි ගැවසෙන ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම හරහා අලි මරණත් මිනිස් මරණත් අඩු කරගන්න පුළුවන් කියන එක තමයි මම හොයලා බලපුවම දැනගත්තු කාරණේ. ඒ නිසා මේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන. මොකද විශේෂයෙන් ඔබතුමාලගේ ඉන්නවනේ හොඳ කාඩර් එකක්. ඒ කාඩර් එකට පන්තියක් තිබ්බනම් අලි චර්යාවන් කොහොමද මේ මේන්ටේන් කරන්නේ මැනේජ් කරන්නේ කියලා මම හිතන්නේ ඔබතුමාලගේ කාඩර් එකට 3,34,000ක් ඉන්නවා මම දන්න විදිහට. ඒකටත් විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. දැන් ඡන්ද කාලේ දැන් හිටානේදත් ගෙට යන්න තියෙන නිසා මම මේ වීඩු කරනවා නෙමෙයි. මම හිතන්නේ හොඳ කාර්යභාරයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ගරු ඇමතිතුමනි මේ ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් කාර්යභාරයක් විදිහට මම දකිනවා. ඒ නිසා ඒ සඳහා ඔබතුමාලා යම් දැනුවත් කිරීමේ වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවද නැත්නම් සැලසුම් කරන්න කටයුතු කරනවද ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් ඔබතුමාගේ සම්බන්ධයෙන් මම අහනවා උත්තරය.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. ඔබතුමාගේ අදහස් වැදගත්. අපි ඒව ගැන සලකා බලනවා. ඔබතුමා කිව්වා වගේ මේ ප්‍රශ්නේ විසඳීම සඳහා අපි දෙපාර්තමේන්තුවක් හැටියට ඒ විතරක් නෙමෙයි අමාත්‍යංශයක් හැටියටත් මේ සම්බන්ධයෙන් කොහොමද මැදිහත් වෙන්න ඕන පුළුල් ලෙස මැදිහත් වෙන්න ඕන කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශවල ඉන්න මන්ත්‍රීවරු ඒ වගේම මේ සම්බන්ධයෙන් විශේෂඥතාව තියෙන පරිසරවේදීන් ඒ සියලු දෙනාගේ අදහස් අරගනිමින් මැදිහත් වෙමින් ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉතාම කෙටි කාලයක් තුල මේ ගැටුම අවම කරන්න පුළුවන් වේවි. ඉතින් ඒ සඳහා අපි මැදිහත් වෙනවා. ඉතින් ඔබ තුමා ඉදිරිපත් කරපු අදහසත් අපි සැලකිල්ලට ලක් කරන්න සූදානම්. අපි විශ්වාස කරනවා මේක ජාතික වශයෙන් අපි කවුරුත් මුණ පාලා තියෙන ගැටලුවක්. එක පැත්තෙන් අලි සංරක්ෂණයත් අනිත් පැත්තෙන් ඒ ප්‍රදේශවල ජීවත් වෙන මිනිසුන්ගේ ජන ජීවිතය අවුල් වීමක් කියන එක ලොකු ගැටලුවක් හැටියට තියෙනවා. ඉතින් ඒක මෙතෙක් අනුගමනය කරපු ක්‍රමවේදයන්ට වඩා පුළුල් ක්‍රමවේදයක් අනුගමනය කරමින් ජනතාවත් සම්බන්ධ කරගනිමින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න මැදිහත් වෙනවා. බොහොම ස්තුතියි.
ගරු නීතිඥ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම අහනවා.
ගරු කථානායකතුමනි, ගරු නීතිඥ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු මේ විදිහට ලබා දෙන්න කැමැතියි. ප්‍රශ්නය රෝමන අංක 1 කෝරළේපත්තු බටහිර ඔඩ්ඩමාවඩි ප්‍රාදේශ සභාව, රෝමන අංක 2 අක්කර 10යි, රෝමන අංක 3 ඔව්, රෝමන අංක 4 කෝරළේපත්තු බටහිර ප්‍රාදේශ සභාවට මෙම ඉඩම් පවරා දෙන ලෙස වන ඉල්ලීම නැගෙනහිර පළාත් පාලන කුමසාරිස්ගේ නිර්දේශයේ සමග කෝරළේපත්තු බටහිර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී අත්පත් කර ගැනීමට කටයුතු සිදු කරනු ලැබේ. රෝමන අංක 5 නැත. ප්‍රශ්නය ආ රෝමන 1 සුසාන භූමියේ සංවර්ධන කටයුතු සඳහා මධ්‍යම රජයෙන් අරමුදල් ලැබී නොමැති නමුත් ප්‍රාදේශ සභා අරමුදලෙන් සුසාන භූමියේ නඩත්තු කටයුතු සිදු කරනු ලැබේ. එවැගේම 2021 මාර්තු 5 වෙනි දින සිට 2022 මාර්තු 5 වෙනි දින දක්වා කාලය තුළ කොවිඩ් විඳිතයන්ගේ මළසිරුරු 3,634ක් මෙහි භූමදාන කරන ලද අතර එම භූමදාන කටයුතු සඳහා පෞද්ගලිකව ලැබූ පරිත්‍යාග මුදල රුපියල් 34,27,500යි. රෝමන අංක 2 රාජගිරිය කොළඹ ලිපිණයේ පිහිටි නිඩා පදනම නම් රාජ්‍ය නෝන සංවිධානයේ විසින් ආරක්ෂිත තාප්පයේ ඉදිකිරීම සඳහා මිලිලීටර් 10 වානේ බාර් 2350ක්, මිලිලීටර් 12 වානේ බාර් 25ක් සහ බන්ධන වයර් කිලෝග්‍රෑම් 75ක් පරිත්‍යාග කර ඇත. දිනපතා රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අමුත්තන් විශාල සංඛ්‍යාවක් තම ආදරණීයයන්ගේ සොහොන් ගෙවල් නැරඹීමට පැමිණෙන බැවින් ඔවුන් සඳහා මූලික පහසුකම් සහිත බහුකාර්ය ගොඩනැගිල්ලක් බේරුවල චයිනා ෆෝර්ටි පදිංචි ජවාහිර් හාජියාර් යනායගේ පෞද්ගලික ධන පරිත්‍යාගයේ නිදි කර ඇත. සුසාන භූමිය වටා අලිවැටක් සහ විදුලි බල සැපයුම කොළඹ අෆ්සල් මරික්කාර් මහතාගේ ධන පරිත්‍යාගයෙන් ස්ථාපනය කර ඇත. මහනුවර මුස්ලිම් පල්ලියේ සම්මේලනයේ විසින් කැණීම් කටයුතු සඳහා JCB යන්ත්‍රයක් ලබා දුන් නමුත් ගැඹුරු කැණීම් සඳහා එම යන්ත්‍රයේ භාවිතයට ගත නොහැකි වූ බැවින් ඔවුන් එම යන්ත්‍රය ඉවත් කර ගන්නා ලද අතර ඉන් අනතුරුව ප්‍රාදේශ සභාවේ JCB යන්ත්‍රයේ හා අනෙකුත් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් එම කටයුතු පවත්වාගෙන යන ලදී. ඈ අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කථානායකතුමනි, අමාත්‍යතුමන් කියා සිටියා කෝවිඩ් මරණයට පත් වූ 3000කට වැඩි මළසිරුරු මේ සුසාන භූමියේ මේ සුසාන භූමියේ වළදාලා තියෙන බව ඉතින් මේක එතුමා දන්නවා. විශේෂයෙන්ම මේ පිළිබඳව මම විටින් විට සෞඛ්‍ය අමාත්‍යතුමාගෙනුත් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. මේ අවිද්‍යානුකූල තීරණයක් මත භූගත ජලය ඉතාම ගැඹුරෙන් තියෙන ප්‍රදේශයකට ගෙන යා යුතුයි කියලා ගත්ත මේ ඒ වැරදි තීරණය මත මේ වගේ අසීරුතාවන්ට පීඩනවලට විශාල ජනකායක් පත් වුණා. තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට අවසන් ගෞරව දැක්වීමටත් කිසිම අවස්ථාවක් නැතිව දුරබැහැර ප්‍රදේශයට ගෙන යන්න සිදු වුණා. නමුත් දැන් මගේ ප්‍රශ්නේ විශේෂයෙන්ම මේ මජ්මා නගර කියන ප්‍රදේශය ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ඉතාම දුෂ්කර, ඒ වගේම පවුල් 300ක් ඉතාම දිළිඳු පවුල් කීපයක් ජීවත් වන ප්‍රදේශයේ තමන් වගා කරගෙන ආපු බලපත්‍රලාභීන් කීප දෙනෙකුට අසාධන සිදුවෙලා තියෙනවා. මේක අත්පත් කිරීම උඩ මේ බලපත්‍රලාභීන්ගෙන් 10 දෙනෙක් විතර දැන් ඉල්ලුමක් කරලා තියෙනවා තමන්ට මේකට විකල්ප ඉඩම් ලබා දිය යුතුයි කියන ඉල්ලීම. මේ විකල්ප ඉඩම් ලබා දීමේදී මේක ප්‍රාදේශීය ලේකම් සංවර්ධ කමිටුවට සාකච්ඡා වෙලා තිබෙනවා. මේ පිළිබඳව වහාම කටයුතු කරලා රජයේ ඉඩම් තිබෙන යාබද ප්‍රදේශවලින් ඒ ඉඩම්ලාභීන්ට තමන්ගේ අහිමි වුණු බලපත්‍ර වෙනුවට ඉඩම් ලබා දීමට ඔබතුමා කටයුතු කරනවාද?
කරුමනි, මෙම ඉඩම රජයේ ඉඩමක් හැටියට තමයි තිබුණේ. නමුත් පෞද්ගලිකව යම් පිරිසක් විසින් ගොඩබෝග වගාව සඳහා යොදාගෙන තිබුණා. ඒ ඉඩම තමයි මේ සුසාන භූමිය සඳහා අරගෙන තියෙන නිසා ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ආකාරයට ඔවුන්ට විකල්ප ඉඩම් ලබා දෙන්න බාධාවක් නැහැ.
දෙවැනි අතු ප්‍රශ්නය ඇසීම සඳහා නලීම් මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු අමැතිතුමා, ඒගොල්ලෝ අලියා වෙට කිලෝමීටර් 21ක් ඕනේ. ඒ හින්දා මේ ගියේ අර DCC මීටින් වලට උත්තර දුන්නා කිලෝමීටර් 6 තමයි පුළුවන් කියලා. අනිත් පැත්තට ඒ අර 6 කිලෝමීටර් 21ක් සම්පූර්ණම මේ මජ්මා නගර වටේ වැට කරනවා නම්.
ගරු මන්ත්‍රීතුමා, ප්‍රශ්නෙට අදාළව මේ අහන්නකො ප්‍රශ්නේ.
සෝරි,
මේ අලිවැටක් ගැන අහන්න. හොඳයි.
ඒ ප්‍රශ්නේ වල ඒ සම්බන්ධය තමයි අලියා වෙට. ඒ හින්දා අර සම්පූර්ණම අලියා වෙට ඕන නම් කිලෝමීටර් 21ක් ඕනේ. කිලෝමීටර් 6 විතර ඒක මදි. ඒක අර මජ්මා නහරි අනිත් එක ජාදි 4ම අර මේ භූමිදාන තියෙන්නේ ඒ ඩම් වලට. ඒ පාරවල් කිලෝමීටර් 3ක් මේ තුරුකුණාමලේ, ගාලි, කොළඹ, නුවර ඔක්කොම අපි දානපු අර ෆැමිලි අය ඔක්කොම එතනට අර මේ මජ්මා නහරට එන වෙලාවම කිලෝමීටර් 3මාරට පාර හදන්න තියෙනවා. ඒත් එක්ක පොඩ්ඩක් මේ අමතුමා පොඩ්ඩක් මේ කන්සල්ට් කරන්න ඒක.
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, අපට තිබෙන වාර්තානුව සුසාන භූමියට අක්කර 10ක් වෙන් කරලා තියෙන ඊට අදාළ අලිවැට සකස් කරලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණයට අදාළව පරිසර ඇමතුමාගේ මැදිහත් වීමෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තියෙනවා.
ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ප්‍රශ්නේ ගරු අමාත්‍ය.
ගරු කථානායකතුමනි, ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මේ විදිහට ලබා දෙන්න පුළුවන්. ප්‍රශ්නය රෝමන් 1 සමාජිකයන් සංඛ්‍යාව 10යි, රෝමන් 2 ඇමුණුම එක මගින් දැක්වෙනවා, රෝමන් 3 ඇමුණුම දෙක මගින් දැක්වෙනවා, රෝමන් 4 සභාපති ඇතුළුව 8 දෙනයි ආ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මීට කලින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙතෙක් කල් ඉඳලා තියෙන 6 දෙනයි. නමුත් මේ ඕගොල්ලොන්ගේ කාලය තුළ මේ ඊය පෙරේද පත් කරපු රාජ්‍ය පළාත් කොමිෂන් සභාවට 10 දෙනෙක් පත් කළා තියෙනවා. ඒතර 4 දෙනෙක් වැඩි, වියදම වැඩි. ඕගොල්ලෝ වියදම අඩු කරනවා කියලා තමයි පටන් ගත්තේ. සායක ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාව 6 දිනෙකින් තමයි පහුගිය කාලේ පවත්වාගෙන ගියේ. සමාජිකයෝ සභාපති සහ සමාජිකයෝ 6 දෙනයි. මේ වර්තමාන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තමයි වැඩිම සමාජිකයෝ 10 දිනක් සභාපතිත් එක්ක 10 දිනක් ඉන්නේ. ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ කියන එක මම අහන්නේ.
ගරු කථානායකතුමනි, මීට කලිනුත් 8 දිනක් ඉඳලා තියෙනවා සභාපතිත් ඇතුළුව. මෙවර 10 දෙනෙක් පත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවක සමාජික සංඛ්‍යාව අවමය 3ක් ඉන්න ඕනේ. උපරිම සීමාවක් නිශ්චය කරලා නැහැ. ඒ අනුව තමයි මේ 10 දෙනෙක් නම් කරලා තියෙන්නේ. වියදම් අඩු කිරීම සම්බන්ධව ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණේට අපිත් එකඟයි. නමුත් මේ වියදම් වලට වැඩිය විශාල වියදම් ප්‍රමාණයක් අපි වෙනත් ක්‍රමවලින් ඉතුරු කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. නිසා මම හිතන්නේ මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඌව පළාතේ පත් කරපු සභිකයන් සහ සභාපති සම්බන්ධව කරන වියදම ඒකත් අඩු කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් මම හිතන්නේ ඒක දශම ගාණක් කියලා ඊට වඩා විශාල වශයෙන් අපි රජයේ මුදල් ඉතිරි කරන්න කටයුතු කරලා තියෙනවා.
කථානායකතුමනි, අවමය 3යි සීමාවන් නැතුව පත් කරන්න පුළුවන්. 10 නෙවෙයි 20ක් වුණත් පත් කරන්න පුළුවන්. මං මහ ඇමති කාලේ 6යි පත් වෙලා තිබ්බේ. නමුත් සීමාවන් නැතුව පත් කරගෙන යන්න පුළුවන්. ඒක උත්තරයක් නෙවෙයි. ඊළඟ එක සමාජිකයෝ මේගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉතුරු කරන්න බෑ මොනවද? රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මුදල් ඉතුරු කරන්න බෑ. ඒක අපි පිළිගන්නේ නැහැ. කමක් නැහැ. උත්තරේ ඔබතුමා ඒකට මැදිහත් වෙන්න මේ ඕනාවට වැඩිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පුරවන්න එපා. ඒක ආණ්ඩුවටත් හොඳ නැහැ, අපිටත් හොඳ නැහැ, කාටත් හොඳ නැහැ. ඒක එක. දෙවෙනි අතුරු ප්‍රශ්නේ, අද ඌව පළාත් සභාවේ පළාත් නමෙන්ම ගරු අමාත්‍යතුමනි වැඩිම නිලධාරීන්ගෙන් පිළිගන්නේ. ආණ්ඩුකාරයෙක් පත් වෙලා තිනෝ. ආණ්ඩුකාරතුමා වැඩක් නැහැ. ආණ්ඩුකාරතුමා නෙවෙයි පාලනය කරන්නේ. දෙන්නේ විහාරමාදේවියකේ ගුරුවරයෙක් අනුයුක්ත වෙලා විද්‍යාලයේ හාලියාලේ ගුරුවරයෙක් අනුයුක්ත වෙලා තමයි දේශපාලනය කරන්න බෑ ආණ්ඩුකාරයා. දේශපාලනය කරන්න ඊළඟ පළාත් සභාවේදී ඒගොල්ලොන්ට මහ ඇමති වෙලා ඇමති වෙලා පාර්ලිමේන්තු පළාත් සභා මන්ත්‍රීලා වෙලා දේශපාලනය කරන්න කියලා. මොකද පළාත් සභාව පාලනය කරන්නේ දැන් ආණ්ඩුකාර කාර්යාලේ ඉඳන්. මේ වෙනකොට ප්‍රධාන ලේකම් මාරු කරා. කමන්නේ අලුත් ප්‍රධාන ලේකම් කෙනෙක් ඕගොල්ලෝ පත් කළා හැරියා ජනාධිපතිතුමා. එක්කෝ අලුත් ප්‍රධාන ලේකම්ට වැඩ කරන්න දෙන්න ඕන, එක්කෝ ආණ්ඩුකාරයට වැඩ කරන්න දෙන්න ඕන. දෙන්නම වැඩ කරන්න දෙන්නේ නැහැ. ගුරුවරු හිතුමතේ මාරු කරනවා, නිලධාරීන් මාරු කරනවා, Facebook අද මේ සමාජ මාධ්‍ය වල ඔක්කොම මේ යන්නේ. අනිත් පළාත් සභාවල මේම ප්‍රශ්නයක් නැහැ මේ ලංකාවේ. ඌව පළාත් සභාවේ විතරක් මේක ලොකු ප්‍රශ්නයක්. ඈ අධිශ්‍රේණිය නිලධාරීන් මාරු කරනවා, මාස 3ක් පෙන්ෂන් යන්න මාස 3ක් තියෙද්දි අධ්‍යාපන ලේකම් කොමිෂන් සභාවේ ලේකම් කරනවා. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක හරි නෑ ආණ්ඩුවට. වෙන ආණ්ඩුව හැටියට ඕගොල්ලෝ ඒක ගැන හොයලා බලන්න වෙයි. මම ඒ ගැන කියන්නේ ඒකයි. ඊළඟ එක තමයි මේ උපාධිධාරී දැන් පළාත් සභාවල රෙජිස්ටර් කරනවා.
ගරු මන්ත්‍රීතුමා
උපාධිධාරී රෙජිස්ටර් කරන අය ඉල්ලීමක් තියෙනවා උපාධිධාරි රැකියා ලබා දෙනවා කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා උපාධිධාරි. ඒ ගැනත් මම මේ වෙලාවේදී අහනවා.
ගරු කතානායකතුමනි, එතුමා ඉදිරිපත් කරපු පළවෙනි කොටසට අදාළව නැවතත් කියන්න තියෙන්නේ, මීට කලිනුත් ඌව රාජ්‍ය සේවා කමිෂන් සභාවේ සමාජිකයෝ 8 දෙනෙක් ඉඳලා තියෙනවා සභාපතිතුමත් ඇතුළුව. ඔව් 6 දෙනා නෙමෙයි. ඔව් එතකොට මේ වගේ අර ගුරුවරු දෙන්නෙක් පත් කරලා තියෙනවා කියලා මට ලැබී තියෙන තොරතුරු අනුව මෙතන කිසිම ගුරුවරයෙක් නැහැ, ඔක්කොම වෙනත් නිලධාරීන් තමයි. ඔව් එතකොට මේ උපාධ්‍යාරින් සම්බන්ධව අහපු ප්‍රශ්නය මම හිතන්නේ මේ ප්‍රශ්නයට අදාළ නැහැ, ඒ නිසා මම ඒකට පිළිතුරු දීමෙන් වැළකී සිටිනවා.